SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
සතියකින් පස්සේ මේ සතියේ සඳුදා අපි හමු වෙනකොට ශ්‍රී ලංකාවේ බොහෝ සිදුවීම් සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගිය සතියේත් කතා බහ කරපු සිදුවීම් වල පසු සිදුවීම් විදිහට බොහෝ සිදුවීම් වල අලුත් තත්ත්වය අපිට අද දවසේදීත් සාකච්ඡා කරන්න පුළුවන්. අපි එහෙමනම් ආරම්භ කරමු මේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම. හිටපු අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් ඉන් අනතුරුව සිදුවුණු සිදුවීම් සමුදායත් පිළිබඳව අලුත්ම තොරතුරු වාර්තා කරමින් මේ කර්තව්‍යයට ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ඔව්, අපි ගිය සතියේ සඳුදා මේ සාකච්ඡාවේදී සඳහන් කළා සඳුදා දවස තීරණාත්මක දවසක් වන්නට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. හිටපු අධිකරණ අමාත්‍යවරයා තනතුරින් නිලාස් වන්නට නියමිතයි කියන වගට යම් කිසි ආරංචියක් තියෙනවා කියලා. සඳුදා දවසේ නිසා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන හිටියත් ඒ කාර්යතාවේ සිදුවුනේ නැහැ. ඉනනතුරුව අඟහරුවාදා දවසේ ඒ මහතාව තනතුරෙන් අයින් කරන්න කියන ලිඛිත ඉල්ලීම එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයාට ලැබුණා. ඉන් අනතුරුව සිදුවුණු ක්‍රියාදාමය පිළිබඳව දැන් අපි හැමෝම දන්නවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ සහ බුද්ධ ශාසන කියන තනතුරු දෙකෙන්ම ඉවත් කරනු ලැබුවා. දැන් මේ වෙනකොට අලුත් දෙදෙනෙක් පත් කරලා තියෙන්නේ. අපි එතනින් කතාව ආරම්භ කරමු. මනෝජ්, මේ අලුත් පත්වීම් සම්බන්ධව මුලින්ම මතක් කරමි.
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා දැරූ අධිකරණ අමාත්‍ය ධුරය සඳහා තලතා අතුකෝරළ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරයව පත් කළා. එතකොට ඇය දරපු අමාත්‍ය ධුරයට අමතරව අධිකරණ අමාත්‍ය ධුරය තලතා අතුකෝරළ ඇමතිවරයට හිමිවන යනු අපේ රටේ පළමු අධිකරණ අමාත්‍යවරිය හැටියට තමයි තලතා අතුකෝරළ ඇමතිවරිය ඉතිහාස ගත වන්නේ. ඊට පස්සේ තිරසර සංවර්ධන සහ වනජීවි අමාත්‍ය ගාමිණී ජයක්‍රම් පෙරේරා ඇමතිවරයාට බුද්ධ ශාස්ත්‍ර අමාත්‍ය ධුරේ වගකීම් පැවරෙනවා යනුව අලුතෙන් ඔවුන් දෙදෙනා තමයි පත් වුණේ. රවීන්ද්‍ර සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා බොහෝ විට බුද්ධ ශාස්ත්‍ර අමාත්‍යවරයා වෙයි කියලා අවසාන මොහොතවරතෙක්ම යම් මත ප්‍රකාශ කිරීමක් තිබුණා. අවසානයේ ගාමිණී ජයක්‍රම් පෙරේරා ඇමතිවරයා බුද්ධ ශාස්ත්‍ර අමාත්‍ය ධුරේ දිවුරුම් දුන්නා.
ඔව්, මීළඟට ඇතිවෙන විමසුම් තමයි විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මොකක්ද මීළඟට කරන්න කියන කාරණාව. විවිධ මතත් මේ සම්බන්ධයෙන් ඇහෙනවා. ඔහු මහින්ද රාජපක්ෂ පාර්ශවයට එකතු වෙයිද, ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෙයිද, එහෙමත් නැත්නම් ආණ්ඩුවේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයට එකතු වෙයිද, නොයෙකුත් කතන්දර තියෙනවා. අපි කැමති මේ තිරේ පිටුපස තියෙන කතන්දර මේ සම්බන්ධයෙන් දැනගන්න. මනෝජ්,
තිරේ පිටුපස කටකතාවක් නිර්මාණය වෙලා තිබුණා කොහොමත් ඉදිරි මැතිවරණයකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශවයෙන් යම් අවස්ථාවක් හිමිවේ. විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට ජනාධිපති දුරාපේක්ෂකත්වයක් වැනි දෙයක් එහෙම ඒ කියන්නේ ප්‍රසිද්ධිය කතා නොවුණු කතාවක් තිරේ පසුපස අපිට හෙන්න තියෙනවා. එහි ප්‍රතිඵල අනුව තමයි දැන් ඔය එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු චෝදනා කරන විදිහට රාජපක්ෂ ආණ්ඩුව කාලේ තිබුණු චෝදනාවලට එරෙහිව නඩු නොපවරන්න අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වුණා. ඒ හස්තය තමයි හිටපු අමාත්‍යවරයා. එතකොට යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙලා තිබුණේ ඔහු නිසි ක්‍රමවේදයට අනුව කටයුතු නොකිරීම නිසා කියන චෝදනාව තිබුණා. ඉතින් ඒ අනුව යම් විශ්වාසයක් තිබෙනවා ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වෙයි කියලා. අපි දැක්කා හිටපු ජනාධිපතිවරයාගෙන් බැසිල් රාජපක්ෂ, හිටපු අමාත්‍යවරයාගෙන් ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා, මේ වගේ අයගෙන් මාධ්‍ය ප්‍රශ්න කරා දිගින් දිගටම විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වුණේ කත්තල් වැඳ ගන්නවා කියලා උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. විජේදාස රාජපක්ෂ කියලා කියන්නේ රටට ආදරය කරන පුද්ගලෙක්. ඒ නිසා එවැනි කෙනෙක්ව සම්බන්ධ කරගන්න එක ප්‍රශ්නයක් නැහැ. පක්ෂෙත් එක්ක සාකච්ඡා කරලා බලලා එවැනි තීරණයක් ගන්න ඕන. හැබැයි ඒකට විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කැමති වෙලා තියෙන්න ඕන කියලා ඒකෙන් ඕන අදහස් කරේ. තාමත් එවැනි සංවාදයක් නැහැ කියන කාරණේ. ඉතින් ඔහු දිගින් දිගටම කිව්වේ තමන්ට චෝදනා එල්ල වෙන්නේ කැබිනට් සාමූහිකත්වය බිඳ කියන කාරණේ. විශේෂයෙන් හම්බන්තොට වරාය බදුදීම හරි පැවරීම හරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ කටයුත්තදී උල්ලංඝනය කරලා තියෙනවා සියලු අමාත්‍ය මණ්ඩලය කියලා ඔහු චෝදනාවක් කළා. ඊට පස්සේ ඔහුට තියෙන චෝදනාව තමයි නීතිපති දෙපාර්තමේන්තුවට අධිකරණයට බලපෑම් නොකළා කියන චෝදනාව. ඒක ඔහුට එල්ල වුණු චෝදනාවක් විදිහට ඔහු මාධ්‍යත් එක්ක කතා කරා. විශේෂයෙන් අධිකරණ අමාත්‍ය ධුරයෙන් නික්මිලා යන වෙලාවේ තමන්ගේ අමාත්‍යංශයෙන් නිලධාරීන්ගෙන් සමුවරන් යන වෙලාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එහෙම කිව්වා. ඔහු කිව්වේ අනපේක්ෂිත විදිහට ජනාධිපති කොමිසමක් පත් කිරීමත් එක්ක මහබැංකු බැඳුම් කර මගදී මහමොල කරුවන්ගේ නම් එළියට එන එකට බය වෙලා තමයි ඔහු ඒකට අතපොවන්නේ නැහැ, ඔහු ඒකට මැදිහත් වෙන්නේ නැහැ කියන කාරණේ හින්දා තමන් වස්තරය කියලා ඔහු කිව්වා. ඒත් එක්කම අරලියගහ මන්දිරයට නීතිපතිව ගෙන්නලා ඡන්දි මන්ත්‍රීවරු දාලා ඔහුව බය කරලා එක්සත් ජාතික පක්ෂයේ පසුබිම් මන්ත්‍රීවරු වෙන කණ්ඩායම් වෙන්න පුළුවන්. ඔවුන් තෝරලා දෙන නඩු සති දෙකක් ඇතුළත පවත්වන කියලා නීතිපතිවරයාට බලපෑම් කළා. මේවට මැදිහත් දුන්නේ නැහැ කියන කාරණේ. ඒත් එක්කම රටේ සියලු සම්පත් විකුණන්න යන ආණ්ඩුවක් එක්ක තවදුරටත් ජනතාව ඉන්නවද කියන එක තීන්දුව කරයි කියන මෙවැනි කාරණා කීපයක් තමයි ඔහු අවසාන වශයෙන් සඳහන් කළේ ඔහුට රැවිව තියෙනවා කියලා.
ඔව්, ඒත් එක්කම අපි සැලකිල්ලට ගන්න ඕනේ මනෝජ්, දැන් හිටපු අමාත්‍යවරයා විදියට ඔහු දරපු යම් යම් නිලතල සහ වගකීම් තිබුණා එක්සත් ජාතික පක්ෂය තුළ. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් එහෙම ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ අගමැතිවරයාගේ නීති උපදේශක විදියට ඔහු කටයුතු කළා. දැන් ඔහුගේ මේ ඉවත් වීමත් එක්ක මේ සියලු තනතුරු වලින් ඔහු ඉවත් කළද නැත්නම් ව්‍යවස්ථානුකූල ඒවා තාමත් වළංගුද? ඔහුට ඒ සඳහා වගකීම් යුතුයිද?
ඔව්, ඒ සම්බන්ධයෙන් අදහස් පළවලා එකක් ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා විජයදාස රාජපක්ෂ ඇමතිවරයා, අනිත් පැත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සමාජිකයේ මේවට මොකද වෙන්නේ කියලා, මේව එහෙම අහෝසි කරන්න පුළුවන් තත්ත්ව නෙමෙයි කියලා තමයි නීති විශාරදීන් පව වර්තමානයේ පවසන්නේ. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සමාජිකත්වය අහෝසි වෙන්න ඔහු එක්ක ඉලාස් වෙන්න ඕනේ. එමන් නැත්තම් ඔහුට අසනීප තත්ත්වයක් තියෙන්න ඕන, නැත්තම් පූර්ණ අබලතාවයක් පෙන්නුම් කරන්න ඕන. මේ කාරණා තුන ඇරුණාට පස්සේ ඔහු ඉවත් කිරීමක් කරන්න බෑ කියලා සඳහන් වුණා. ඉතින් මේ අනුව මේ තනතුරු වල ඔහු තවමත් කටයුතු කරනවා. අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිත ව්‍යවස්ථාදායක සභාවේ, සම්පාදක මණ්ඩලයේ මිනිහුම් කමිටු සමාජිකයේ ඒ තනතුරු අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා කියලා, ඉවත් නොවන බව තමයි විද්වත් මතය වෙලා තියෙන්නේ මේ වෙනකොට.
ඊට අමතරව තවත් කතාවක් අපිට ඇහෙනවා මනෝජ්, ඒ තමයි හිටපු අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ඔහුව මේ තනතුරුෙන් පහ කරන්නට කලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් කිසි වූ ඉල්ලීමක් කළා කියලා විජේදාසව අයින් වෙන්න කියලා අපි අයින් කරන්න කලින්. ඊට පස්සේ අපිට මේ ඔහු මේ තනතුරුෙන් පහ කළාට පස්සේ ආරංචි වෙනවා ජනාධිපතිවරයා විසින් නැවත වතාවක් වෙනත් අමාත්‍ය ධුරයක් පිරිනැමීම සඳහා යම් කිසි වූ සාකච්ඡාවක් කළා විජේදාස රාජපක්ෂ මහතා එක ප්‍රතික්ෂේප කරා කියලා. මේක ඇත්තක්ද? මෙහෙම දෙයක් වෙලා තියෙනවද?
ඔව්, දැන් මේ ඉලාස් වීමේ සිද්ධියෙන් පස්සේ පක්ෂ දෙක ලකුණු කොහෙටද ටැක් කොමත් අපි දැක්කා. ඒ අතරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කිව්වේ මේ ඉලාස් වීමට කලින් සෑහෙන කාලයකට කලින් ජනාධිපතිතුමා කියලා තිබුණා විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට ඉවත් වෙන්න කියලා. නමුත් ඒක සදාචාරාත්මක නැහැ. යහපාලන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ පාර්ශවයට බෙදලා දුන්නු අමාත්‍ය ධුරවලින් එකක් තමයි ඔහු දරන්නේ. එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් මැදිහත් වෙන එක එතරම් සුබදායක තත්ත්වයක් නෙමෙයි, නිසා මේ ඉවත් කිරීම සිද්ධ කරේ නැහැ කියලා. ඉතින් ඔය අවස්ථාවේ තමයි මතුනේ තවත් කාරණයක්. දැන් ඔය අවුරුද්දකට පස්සේනේ අලුත් කැබිනට් සංශෝධනය සිද්ධ කළේ. ඉතින් මේ වගේ අවස්ථාවක පුළුවන්කමක් තිබුණනේ අවශ්‍ය නම් ඔහුව ඒ තනතුරෙන් ඉවත් කරන්න. ඇයි ඒක නොකරේ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කියලා ප්‍රශ්න කරනවා. කොහොමනත් එතනදි මතුවුණු කාරණේ තමයි එක්සත් ජාතික පක්ෂය දරන අමාත්‍ය ධුරයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැදිහත් වෙන එක හරි නැහැ, එක්සත් ජාතික පක්ෂය ඊට මැදිහත් නොවී කියලා. ඒ අනුව තමයි එක්සත් ජාතික පක්ෂයේ මහලේ සම්බරයගේ අත්සනින් ජනාධිපතිවරයාට ලියුමක් ආවට පස්සේ ඒකට ප්‍රතිචාර දක්වන ජනාධිපතිවරයාට සිද්ධ වුණේ. ඒ අනුව තමයි විජේදාස රාජපක්ෂ මහත්මයාගේ වක්කීම ජනාධිපතිවරයා අනුමත කළේ කියන කාරණය කිව්වා. ඉතින් මීට කලිනුත් ඔබට මතකයිනේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ තරම් ප්‍රසාදයක් නැති බව එතුමා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරපු බව මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. කොහොමනත් අපි දැක්කා ගිය සතියේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කරුණු දක්වද්දී කියලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ට තරම් ප්‍රශ්නයක් නැහැ කියන කාරණේ. ඉතින් මේව තමයි මේ වෙලාවේ කරලිය තිබෙන මාතෘකා.
ඔව්, හිටපු බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍යවරයා තනතුරෙන් පහ කිරීම හා සම්බන්ධ වන වටපිට තොරතුරු තාමත් උණුසුම්. ඔබ කලින් සඳහන් කරපු ආකාරයට බුද්ධ ශාසන කටයුතු පිළිබඳවත් අධිකරණ කටයුතු පිළිබඳවත් වෙන වෙනම අමාත්‍යවරුන් දෙපළක් දැන් සිටින්නේ. බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ ඒ කටයුතු බාර ගනිමින් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා නම් කිව්වේ මේක ඇත්තටම හිස මත තබපු ලොකු බරක් කියලා.
මේක මා පර්වතය ඉස්සර තියාගත්ත වගේ නම් ප්‍රශ්න විසඳනවා. බුද්ධ ශාසන අරස ගන්න සමගි අපේ ඇතුළේ ඉන්න ස්වාමීන් වහන්සේලා පූජපක් ඔක්කොම ශාසන අරස ගන්න දිනු කරන්න වාද බෙද නැති ක්‍රියා කරන්න මම කැපෙල වැඩ කරනවා.
ඔව්, නව අධිකරණ අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ පළවෙනි අධිකරණ අමාත්‍යවරිය තලතාතු කොරළ මහත්මිය එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කළා හිටියා රටේ නීතියට අනුකූලව සෑම පුරවැසියෙක්ම ජීවත් විය යුතුයි කියලා.
මේක තමයි යහපාලනේ. අපිට මේ නිදහස දීලා තියෙනවා. ඕන විදියට අපිට කතා කරන්න පුළුවන්. අපි කැමති ඕන පුද්ගලික විවේචනය කිරීමේ අයිතිය අපිට දීලා තියෙනවා. ඉස්සර වගේ එක කට්ටියක් නෙමෙයි තීන්දුව తీරන ගන්නේ ඔක්කොම සාමූහිකව. ඒ සමහර විවේචන ඇත්ත වෙන්න පුළුවන්. සමහර ඒවා බොරු වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒක කරන පුද්ගලයා සහ කරන විදිය දිහා බැලලා රටේ ජනතාව තීන්දුව කරයි. කවුරුද දන්නවනේ මේ රට අමාත්‍ය අධිකරණ අමාත්‍යංශයක් තිබුණා. මට ඉතින් ඉල්ලන්න තියෙන රටේ නීති පද්ධතියක් තියෙනවා. නීතියට එකගව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන රටේ ජනතාව.
ඔව්, එතකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා, දැන් හරි හිටපු අධිකරණ අමාත්‍යවරයා අයින් කළානේ, චෝදනා වුණේ අපිට නඩු දාන්නේ නැහැ, අපිට චෝදනා ගුණ කරන්නේ නැහැ කියලානේ. එමනම් දැන් බලමු අලුත් අධිකරණ අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවද කියලාත් ඔහු සඳහන් කළා.
අපි බලාගෙන ඉන්නවනේ එතුමියට දීලා තියෙන කාර්යභාරය ඉටු වෙනවද කියලා. මොකද අපේ අයින් කරේ අපිට නඩු දාන්නේ නැහැ, අධිකරණයට බලපාන්නේ නැහැ, නීතිපති පාර්ලිමේන්තුවට බලපෑම කරන්නේ නැහැ කියලානේ. ඉතින් දැන් මේවා කරන්න වේවි. එතකොට කොහොමද මේ කට්ටිය ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.
ඔව්, විජේදාස රාජපක්ෂ මහතා ඊට පස්සේ මොකද කරන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් උනන්දු වෙලා සිටින අවස්ථාවක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා කිව්වේ කොයි පැත්තට පැනනත් ප්‍රධාන පක්ෂ දෙකේ ඉන්නේ ඔහුට වාසි. එතනින් එහාට ගියොත් නම් ඔහුට අනාගතයක් තියෙන එකක් නැති වෙයි කියලා. ඔහුගේ පියාගේ තත්වයට උදාහරණයට අරගෙන තමයි නවින් දිසානායක මහතා මේ ප්‍රකාශය කළා තිබුණේ.
මගේ තාත්තා ගාමිණි දිසානායක මැතිතුමා, අතුරත් මුදුනේ මැතිතුමා පක්ෂෙන් එළියට ගියා. එළියට ගියාම අනාත වුණා. එම නිසා විජේදාස රාජපක්ෂ මහතාට මම කියන්නේ, ඔබතුමා හිතනවා නම් මේ පක්ෂ දෙකෙන් පිට ගිහිලා දේශපාලන ගමනක් යන්න, ඒක ඉතාමත් කෙටි කාලීන දෙයක් හැටියට තමයි මා දකින්නේ. මොකද කොච්චර මිනිස්සු බැන්නත් අන්තිමටම ගහන්නේ ওই පක්ෂ දෙකට.
ඔය එතකොට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා කියන්නේ දැන් අවසානයේදී විජේදාස රාජපක්ෂ මහතා අපේ පාර්ශ්වයට උදව් කළා කියලා කවුරුත් කිව්වට අපිට නෙමෙයි ඇත්තටම උදව් කළා තියෙන්නේ, උදව් කළා තියෙන්නේ රවි කරුණානායකට කියලා.
නාම රාජපක්ෂ මාස කීයක් හිරේ හිටියද? යෝෂිත රාජපක්ෂ කොච්චරක් කල් හිටියද? බැසිල් රාජපක්ෂ කොච්චරක් හිටියද? උදේගම්මන්පිල, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ ත්‍රිසත්ත නායක කෙහෙලියල මේ හැමෝම හිරේ දැම්මා. ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුවේ විසින් නඩුගොනු කරලා දැන් නඩු අහනවා. ඉතින් මොකද්ද ඒක වැරද්ද? අපි කියන්නේ රවි කරුණානායකත් හිරේ ඉන්න ඕනේ නේද? එහෙමනම් එහෙනම් විජේදාස රාජපක්ෂ මහතා එතන වැරද්දක් කරලා තියෙනවා. මේ නැතුව අපිට උදව් කරන්න ඇවිල්ලා නැහැ.
ඔව්, එතකොට මේ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා කබීර් හෂීම් මහතා සඳහන් කරනවා විජේදාස රාජපක්ෂ මහතාගේ අනාගතය පිළිබඳව සාකච්ඡා කළ තීරණයක් ගන්නට නියමිතයි. පක්ෂ නීතිවලට අනුව කටයුතු කළොතින් කියලා.
ජේදාස රාජපක්ෂ මහතා විතරක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය දරන කෙනෙක් පක්ෂයේ නීති රීති වලට යටත් විය යුතුයි. එතුමා ගැන ඉදිරි තීරණයක් ගැනීම පදනම් වෙන්නේ එතුමාගේ හැසිරීම මත. ඒ අනුව එතුමාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
මීළඟට විශේෂයෙන් අවධානයට ලක් කළ යුතුයි මේ එක දිගට පැමිණිලා තියෙන විශ්වාස භංග සම්බන්ධව වන කතාබහ. හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට විශ්වාස භංගයක් ගෙනීම හා සමගාමීව ඒ කාලේ වෙනකොටම අපිට ආරංචි වුණා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තාපා මහතාටත් යම් කිසි වූ විශ්වාස භංගයක් ගෙනීමට නියමිතයි කියලා. දැන් ඒක ටිකක් යට ගිහිල්ලාද මන්ද ඒ සම්බන්ධව කතාවක් ඇහෙන්නේ. අලුතෙන් නැහෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ නීති හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකට යම් කිසි වූ විශ්වාස භංගයක් ගේන්න ආරංචියක් තියෙනවායි කියලා. මේ විශ්වාස භංග වලට මූලික වෙලා තියෙන කරුණු මොනවාද? අපි මුලින් මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරගනිමුද?
අපි දැක්කා පහුගිය කාලේ ඇඟිලි දිගුවීමත් එක්ක තිලක් මාරපණ ඇමතිවරයාට ඉල්ලාසියෙන සිද්ධ වුණා. ඊට පස්සේ විශ්වාස භංගයක් ගෙනාවත් විශ්වාස භංගය සම්බන්ධයෙන් විවාදයක් පවත්වන කලින් රවි කරුණානායක අමාත්‍යවරයා ඉවත් වුණා. ඊට පස්සේ මේනකොට රාජිත සේනාරත්න අමාත්‍යවරයාට විශ්වාස භංගයක් අරගෙන ඇවිත් තියෙනවා. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඡන්ද පවත්වන්න නැතුව ජනතාවගේ අපේක්ෂාවන් කඩකලා කියලා ඌට විශ්වාස භංගයක් ගේන සූදානමක් තිබුණා. ඒ අතරේ දැන් විශේෂයෙන් රාජිත් සේනාරත්න ඇමතිවරයාගේ පුත්‍රයා චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ඍජුව චෝදනා කරනවා යහපාල නාණ්ඩුවේ මූලධර්ම ක්‍රියාත්මක කරන්න බලපෑම් කරන පිරිසක් ඉන්නවා කියලා. දැන් ඒ අනුව ඔවුන් කියනවා ඊළඟට සාගල රත්නායක අමාත්‍යවරයා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යවරයාවත් ඒ තනතුරින් ඉවත් කරන්න යම් ක්‍රියාමාර්ගයක් ඊළඟට ඔවුන් අරගන්නවා. ඒ අනුව උටත් ඉල්ලාස් වෙන සිද්ධ වෙයි කියලා. ඉතින් මේ කතා ඇහෙන අතරවාරයේ තමයි ජනාධිපතිතුමා පහුගිය දවස්වල මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව ජනාධිපති කාර්යාලයේ තිබිච්ච විශේෂ සාකච්ඡාවකදී නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා සාගල රත්නායක අමාත්‍යවරයා ප්‍රශ්න කරේ පොලිස්පතිතුමා සහ ආරක්ෂක ප්‍රධානිනුත් ඉන්න වෙලාවක කොළඹ තට්ටු නිවාසවල අඩු ආදායම් ගෙවල් වල ඉන්න අය හවසට මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සිද්ධ වෙනවා. ඒ අය අල්ලන්නේ නැත්තේ කියන එක. ඉතින් ඒගොල්ලම මොකද ඒ අත්අඩංගුවට ගන්න බැරි කියලා. එහිදිත් ඔහු කිව්වේ විෂයභාර අමාත්‍යවරයා කිව්වේ දැන් මේ මත්ද්‍රව්‍ය පානය කරන අය අත්අඩංගුවට ගන්නවා. ඉතින් දැන් මේ මත්ද්‍රව්‍ය පානය කරන අයව දකිනවා ඔවුන් යන එන තැන් පිළිබඳව විමසිල්ලෙන් ඉඳලා ඔවුන් පස්සෙන් ගිහිල්ලා ඇයි මේ ජාවාරම් කාර්යම් අත්අඩංගුවට ගන්න බැරි කියලා සාගල රත්නායක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරා. ඉතින් මෙවැනි ප්‍රශ්න කිරීමකුත් සිද්ධ වුණා. ඒ අතරේ තමයි ඔහු සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියලා කතා වුණේ. තාම විශ්වාස භංගයක සේයාවක් ලොකුවට පේන්නේ නැහැ සාගර රත්නායක ඇමතිවරයාට එරෙහිව. නමුත් ඊළඟට ඔහුට එරෙහිව තමයි ක්‍රියාත්මක වන්නේ කියන කස හඳ චතුරසේන අර්ථ මන්ත්‍රීවරයා ඉදිරියට අරගෙන ඕක මීට පෙරත් කියුණා. නමුත් සාගර රත්නායක අමාත්‍යවරයාගේ නම සහ ඒ ක්‍රියාමාර්ගය ටික යට ගිහිල්ලා තිබුණේ. දැන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ඉවත්වීමත් එක්ක ආයෙත් ඒක කරලියට ඇවිත් තියෙන්නේ.
එතකොට දැන් රාජිත සේනාරත්න අමාත්‍යවරයාට විශ්වාස භංගයක් ගැනීම සඳහා ගොනු වෙලා තියෙන කරුණු මොනවද? මොනවද තියෙන චෝදනා?
චෝදනා 11ක් ඒකාබද්ධ විපක්ෂය ගොනු කරලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පාර්ශව රාජිත ඇමතිතුමාට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා තියෙන වංචා සහ දූෂණ විමර්ශනයට ඔහු සහභාගී නොවීම කියන කාරණා එකක් අරගෙන තියෙනවා. මේවට මුහුණ දෙන්නේ නැතුව සමන් වැරදිකරුවෙක් කියලා ඔප්පු කරන්න තියෙන අවස්ථාව ඔහු මගහැරලා තියෙන එක ඔවුන් දෙවෙනි කරුණ විදිහට අරන් තිනවා. ඊට පස්සේ වෛද්‍ය අධ්‍යාපනයේ වාණිජ අරමුණු පෙරදැරි කරගත් ව්‍යාපාරික ප්‍රජාවටකට බිලි දෙන්න උත්සාහ කරා කියන චෝදනාව තියෙනවා. නිවිල් ප්‍රනාන්දු රෝහල පවරාගත්තු බවට ඇමති මණ්ඩලයත් ජාතියත් නොමග යවලා පෞද්ගලික හිමිකාරත්වයේ තියෙන සමාගමක් මහජන මුදලින් නඩත්තු කරන්න යනවා කියන චෝදනාව ඔවුන් ගොනු කරලා තියෙනවා. වෛද්‍ය සභාව විසින් සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ගැසට් කිරීමේ ප්‍රසිද්ධ වමනාව ඔහු මගහැරියා කියන චෝදනාව එක පැත්තකින් ගොනු කරලා තියෙනවා. ඩෙංගු අසංගත රෝග තත්ත්වයක් ඇති වුණාට පස්සේ ඒකට ක්ෂණිකව පිළියම් යොදන්න අසමත් වීම කියන කාරණේ මතු කරලා තියෙනවා. දීවර ඇමති විදිහට කටයුතු කරන මීට කලින් සමේ මෝදර දීවර වරාය ටෙන්ඩර් ප්‍රතිපාටියෙන් බැහැරව ඉතාම අඩු මුදලකට පෞද්ගලික ආයතනයකට ලබලා දීලා රජයට පාඩුවක් සිද්ධ කරා කියන එක ඔවුන් දක්වලා තියෙනවා. ඒ වගේම නඩු පැවරීම හා විභාග කිරීම සම්බන්ධයෙන් අධිකරණයටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑම් සහ තර්ජන කරලා අධිකරණයේ ස්වාධීනත්වයේ කෙලෙසා දමලා තියෙනවා කියලා මෙවැනි කරුණු 11ක් ඔවුන් රාජ්‍ය සේනාරත්න අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරලා ඒක විශ්වාස භංගයක් විදිහට කථානායකවරයාට ලබා දීලා දැන් දින බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලැබෙනකම්.
ඔව්, ඒත් එක්කම අපිට මේ ආරංචි වෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සම්බන්ධයෙන් යම් කිසිවු මේ සාමූහික වගකීම කඩවන බවට වන චෝදනාවක් ඉදිරිපත් කරන්නට එක්සත් ජාතික පක්ෂයේ සූදානමින් සිටිනවා කියලා. මේ සම්බන්ධව මේ වෙනකොට ගොනු වෙලා තියෙන කරුණු මොනවද?
සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා වගේම ජෝන් සෙනවිරත්න ඇමතිවරයා සම්බන්ධයෙන් සහ ඔවුන් නිකුත් කරන ප්‍රකාශ පිළිබඳව, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශ පිළිබඳව ඔහුත් දැන් කියන්න පටන් ගන්න තියෙනවා. ඉස්සරහට මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන නායකයින් එකතු වුණු ගමනක් පිළිබඳව ඔවුන්ගේ අදහසක් තිබෙනවා කියලා. ඒ අතර සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයාටත් ඊළඟට එල්ල වෙමින් තිබෙන චෝදනාව තමයි කැබිනට් සාමූහිකත්වය කඩ කරා කියන දේ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඔහු ඉන්නේ වෙනත් තැනක. ඒ පිළිබඳව මතය ඔහු ඉදිරිපත් කළා. ඔහු අකමැත්ත තියෙන බව පෙන්නුම් කළා හම්බන්තොට වරාය චීනයට බදු වීම සම්බන්ධයෙන්. එක්තරා අවස්ථාවකදී මේක බදු වීමක්ද අවුරුදු 99ක් කියනකොට කියන කාරණේ ඔහු ප්‍රශ්න කළා. ඒ වගේම සයිටම ආයතනය සම්බන්ධයෙන් ඒ ආණ්ඩුව මෙතරම් ප්‍රබල ස්ථාවරයක ඉන්නේ ළමයි එළියට බහලා පහරට බහලා ඉන්න වෙලාවක ළමයින්ගේ අධ්‍යාපන අයිති වෙනුවෙන් ඉඩ දෙලා කටයුතු කරන්නේ නැතුව ඇයි පෞද්ගලික ආයතනයක් වෙනුවෙන් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්න කියන දේ ඔහු ප්‍රශ්න කරා. ඔහුගේ මම මේ අමාත්‍ය ධුරය දරුවා නම් මොනම තීරණයක් හරි අරගෙන ළමයින්ට ආයිත් පන්ති වලට යන්න පුළුවන් විදියට උගන්වන්න පුළුවන් විදියට අවශ්‍ය වටපිට සකස් කරනවා කියලා එතනින් වර්තමාන අමාත්‍යවරයාට සහ ඔහුගේ කරුණු සම්බන්ධයෙන් ඍජු චෝදනාවක් එල්ල වෙනවා. ඉතින් මේ ගැන අපි දැක්කා මාධ්‍යවේදීන් මාධ්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරනවා. ඔවුන් තාම ඍජු උත්තරයක් දෙන්නේ නැහැ. ඔව් කියන්නේ ඒක ටිකක් දුරදිග යන තත්ත්වයකදී මීට කලින් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට වගේ ඔහුට එරෙහිවත් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමේ තීරණයක් ගන්න පුළුවන් කියලා ඔවුන් අදහස් දක්වලා තියෙනවා. දැන් පළාත් සභා පළාත් පාලන ආයතන පනත සංශෝධන පනත පාර්ලිමේන්තු විවාදයට ලක් වෙලා ඡන්ද විමසීමක අවස්ථාවේදී ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමක් සිද්ධ වුණා. ඊට පස්සෙත් ඔහු රත්නපුරයට ගිහිල්ලා මාධ්‍යවේට අදහස් දැක්වීමක් කරලා තුන. ඒදිත් ඔහු කිව්වේ ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් අපි මේ පක්ෂයට ඇවිල්ලා මේ ආණ්ඩුව කරගෙන ගියාට තමනුත් එතරම් කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ, තමන් අකමැත්තෙන් ඉන්නේ කියන කාරණය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළා. ඉතින් මෙවැනි තත්ත්ව කිහිපයකුත් මේ වෙලාවේ දකින්න තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඍජුව වෙනත් මත වෙනත් අදහස් දැරීම සහ ඒව වෙනුවෙන් සමාජයේදී පෙනී සිටීම කියන කාරණේ ඔවුන්ට චෝදනාවක් විදිහට ගොනු වෙලා තියෙනවා.
ඔව්, ඔබ කලින් සඳහන් කරපු ආකාරයට මේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට මේ ගෙනෙන්නට සූදානම් වන විශ්වාස භංගය පිළිබඳව විශාල කතාබහක් නිර්මාණය වෙමින් තියෙන්නේ. එහිදී විවිධ පක්ෂ විපක්ෂ මතවාද අපිට ඇහෙනවා. අදහස් කීපයක් එකතු කරන්න මම කැමැති. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුම්රුල් මහතා කෙනන් කිව්වේ ඇතැම් වෙලාවට මේක ජයග්‍රහණය කරන්න බැරි වෙයි. හැබැයි රාජිත කියන්නේ කවුද කියලා ලෝකෙටම කියන්න මේකෙන් හැකියාවක් ලැබෙයි කියලා.
දැන් අපි රාජිතට ගෙනාවහම විශ්වාස භංගයක් රාජිත වෙනුවෙන් පෙනී හිටනවා මේ කට්ටිය එකතු වෙලා. මේ විශ්වාස භංගය දුන්නට අපි හිතන්නේ 113ක් අපිට ඡන්ද දෙයි කියලා. හැබැයි තමුන්නාසරලා අපි කියනවා මුළු ලෝකෙටම අපි රාජිත කවුද කියන එක්කෙනා හෙලිදරව්වක් කරනවා.
එතකොට රාජ්‍යමාත්‍ය ලක්ෂ්මණ යාපාබේ වර්ධන කියන රාජිතරේරි විශ්වාස භංගයට අපි නම් නැහැ කියලා.
අංකෝ ඒකට ඡන්ද දෙන්නෙත් නැහැ, ඒකට උදව් කරන්නෙත් නැහැ. එක එකරාට වුමනා වේලාවට විශ්වාස භංගයේ යෝජනාව ගෙනාවා කියලා ආණ්ඩුවේ හිටියයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියයි කියලා. ඒ හැම විශ්වාස භංගයේ යෝජනාවකටම අපි පක්ෂව ඡන්ද දෙන්නෙත් නැහැ. රාජසේනාරත්නට දූෂණයක් කළා, හොරකමක් කළා, දඩුවක් දීලා නැහැ, වෙන වංචාවක් කළා, පරීක්ෂණයක් කළා නැහැ.
ඔව්, එතකොට ඒකබද්ධ විපක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බොහොම ආවේගශීලීව මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර හිටියා.
කවි කරුණාක කිව්වා විශ්වාස භංග ජීවිතෙ නුමුත් කරන්න බෑ කියලා. අපි කොනකට ගෙදර යන්න ඕන. දැන් අපි ගෙනල්ලා තියෙනවා අපේ දාත් දොස්තරට. රවි කරුණාක මහත්තයාගේ හොරකම ලුණු විකක් නෙවෙයි. යකෝ නැව් බිලපු කාටක ලුණු විකක් වගේ තමයි දෙන්නේ. කෝටි ගාණක් හොරකමට හවුල් වෙච්ච අජිත් මී පෙරලලා විශ්වාස භංග ගේනවා. විජේදාස රාජපක්ෂේ විරුද්ධව. විජේදාස රාජපක්ෂවත් අපේ ගොඩට දාලා.
හොඳයි, කතාව ඉවර නැහැ, තවත් තියෙනවා. තවත් මේ සම්බන්ධ වන උණුසුම් කරුණු කාරණා අප සතුව තියෙනවා. පුංචි ගීතමය විරාමයක් ලබා ගත්තතින් හොඳයි කියලා මම හිතනවා. ගීතමය විරාමයෙන් අනතුරුව අපි සූදානම් සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුම යටතේ කතා බහ කරන්න. විශේෂයෙන්ම පළාත් පාලන පනත සම්මත වීම සිදු වුණා පසුගිය සතියේදී. පළාත් පාලන පනත සම්මත වීම සම්බන්ධවත් අර්බුදකාරී වාතාවරණ රාශියක් වාර්තා වෙනවා. ඉතින් මේ සම්බන්ධව තොරතුරු අපි කතා බහ කරමු මේ ගීතමය විරාමයෙන් අනතුරුව.
magul magul ehet magul
ehet magul
magul magul mehet magul
mehet magul
eti vena turu kanna ponna deyo dunna magul
deyo dunna magul
magul magul ehet magul
ehet magul
magul magul mehet magul
mehet magul
eti vena turu kanna ponna deyo dunna magul
magul deyo dunna magul
magul magul
magul
bima baluwat magul magul
magul
rajawarunta situwarunta hemadamat magul
magul
rajawarunta situwarunta
hemadamat magul
ipadimat magul magul
magul magul
indul kalat magul magul
magul magul
badata mokut wetenawa nan apata itin magul
magul
badata mokut wetenawa nan
apata itin magul
mul galata magul magul
magul
gevadin tat magul magul
magul
monawa hari nakat nimiti hoya hoya kana magul
monawa hari nakat nimiti
hoya hoya kana magul
geta gattat magul magul
magul magul
ata gattat magul magul
magul magul
nakat nathuwa merunu daata vitarak ava magul
apoi
nakat nathuwa merunu daata
vitarak ava magul
magul magul ehet magul
magul magul
magul magul mehet magul
magul magul
eti vena turu kanna ponna deyo dunna magul
magul deyo dunna magul
deyo dunna magul
magul deyo dunna magul
deyo dunna magul
magul deyo dunna magul
හොඳයි, දැන් ehet magul mehet magul අවසාන වශයෙන් බැලහම මේ ඔක්කොම මගුල් තමයි නේද? කොහොමාරි කමක් නැහැ මේ සතියේ ශ්‍රී ලාංකේය පුවත්වීම සමහරහ අපි තවත් සුළු මොහොතකින් සූදානම් පළාත් පාලන පනත සම්මත වීම පිළිබඳව තොරතුරු කතා බහ කරන්න මේ පුංචි විරාමයෙන් අනතුරු ගීතය පිළිබඳවත් මතක් කිරීමක් කරන්න ඕනේ. මහාචාර්ය සුරිල් ආරියරත්නන්ගේ අලුත්ම සිනමා නිර්මාණයේ අලි කතාව චිත්‍රපටයේ තමයි ඔය ගීතය ඇතුළත් වුනේ. ඇතැම් ප්‍රාන්තවල මේ චිත්‍රපටයේ පෙන්වලා හමාරයි බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ හැම සිඩ්නි වලදී ඉදිරියේදී පෙන්වන්නට නියමිතයි මගේ මතකයෙන් වැරදි නම් මෙල්බන් වලටත් එනවා. ඉතින් මේ ගීතය තවදුරටත් ඔබට ඉදිරියේදී රසවින්දනයට හැකියාවක් ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා.
SBS සිංහල වැඩසටහන ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්
11:38 තප්පර 40ක් වෙනවා දැන් වෙලාව. අපි පළාත් පාලන පනත සම්මත වීම හා සම්බන්ධව තොරතුරු මීළඟට කතා බහ කරනවා කියලා ඔබට කිව්වා. මනෝජ් මේක පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ විශාල කලබගැනියකුත් එක්ක. ඇත්තටම පාර්ලිමේන්තුවේදී සිදුවුණු වාතාවරණය පිළිබඳව මම ඔබෙන් මුලින්ම දැනගන්නට කැමතියි.
ඔව් මේක සම්මත කරන්න යද්දී ඒකාබද්ධ විපක්ෂය සංශෝධන 50ක් විතර ගෙනල්ලා තිබුණා. යෝජනා විදියට ඉදිරිපත් කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් වාද විවාද තත්ත්ව ඇති වුණා. එක්සත් ජාතික පක්ෂයේ අවස්ථා දෙකකදී මේ පිළිබඳව සභාව කල් තැබීමක් ඉල්ලුවා මේ කාරණා ගොනු කරගන්න කතානායකවරයාට අවස්ථාව ලබා දුන්නා. ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වුණු කාරණා කිහිපයක් තිබුණා. අවසාන වශයෙන් එකගුණ කාරණා මොනවද කියන එක තාමත් සමාජගත වෙලා නැහැ. මේ පිළිබඳව අවසන් තීරණයට කතානායකවරයා අත්සන් කරලා නැහැ. බැතිවරණ කොමසාරිස්වරයාත් බැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් සඳහන් කරේ මේ සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් යම් කාලවකවානුවක් යනවා. මෙතරම් සංශෝධන ප්‍රමාණයක් පිළිබඳව අධ්‍යයනය කරලා කතානායකවරයා පාර්ලිමේන්තුවේදී මේ පනතට අත්සන් කරන්න කියන කාරණේ වැඩි වශයෙන්ම අවධානයට යොමු වුණේ රජයේ නිලධාරීන්ට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න නොහැකි වනසේ අලුත් ලගන්තියක් මේ පනතට එකතු කරලා තියෙනවා. මේක අතීතයට බල පරිසිද්ධ වෙච්ච කාර්යයක්. දැනටමත් සමෘද්ධි වැනි ක්ෂේත්‍ර නිලධාරීන් පළාත් පාලන ආයතනවල ඉන්නවා. ඉතින් ඔවුන්ට ඉදිරියටත් යම් තර්ජනයක් වෙන ආකාරයට තමයි මේ වගන්තිය ඇතුළත් කරලා තියෙන්නේ කියලා මේක දිගින් දිගටම සාකච්ඡා කරලා ඒකාබද්ධ විපක්ෂය දිගටම විරෝධය පළ කළා. මේ සම්බන්ධයෙන් කතානායකවරයා පාර්ලිමේන්තුවේ විශේෂ භාර අමාත්‍ය ෆයිස මුස්තෆා ඇමතුමාගෙන් මේ සංශෝධනයට එකඟද කියලා ඇහුවා. ඔව් එකඟ නොවන බව කිව්වා. ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම ඒකට ඒක වෙනුවෙන් පෙනී හිටියා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මොහොතේ ඡන්ද විමසීමක් ඉල්ලුවා. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දේ විමසීමක් ඒ වෙලාවේ කතානායකවරයා ලබා දුන්නා. මේ සඳහා විපක්ෂව ඡන්ද 44ක් ලැබුණා. ඒ විපක්ෂව ඡන්දේ ලබා දුන්නේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු. අනෙක් සියලු දෙනා ඊට පක්ෂව ඡන්ද ලබා දුන්නා. මේ වෙලාවේ තමයි ජෝන් සෙනවිරත් අමාත්‍යවරයා විරුද්ධව ඡන්දේ ප්‍රකාශ කිරීමක් සිද්ධ කළේ. ඉතින් මේ සම්බන්ධයෙන් වාද විවාද ඇති වෙලා අවසානයේදී මේ පිළිබඳව සභානායකවරයා අදහස් ප්‍රකාශ කිරීමක් කළා. මේක සියලු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කියලා තමයි විපක්ෂය මතු කරන්නේ. නමුත් සියලු දෙනාට එරෙහිව නෙමෙයි. මේක සමෘද්ධි ග්‍රාම සේවක වගේ ක්ෂේත්‍ර නිලධාරීන්ට පමණයි බලපාන්නේ කියලා. නමුත් ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේක එහෙම නෙමෙයි. සියලු රාජ්‍ය සේවකයන්ට එරෙහිව බලපානවා. මොවුන් ඉතා අපහසුවෙන් දිනාගත්ත වරප්‍රසාදයක් රාජ්‍ය සේවක විදියට මේක ඒක අහෝසි කිරීම එච්චර හොඳ නෑ කියලා කොමුණත් අවසාන ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂය මීට ඡන්දේ ලබා දෙන්න බෑ කියලා ඔවුන් ඡන්දේ ලබා දීමෙන් වැළකී හිටියා. TNA දෙමළ ජාතික සන්ධානයේ ජනකාය මුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඇතුළු 120 දෙනෙක් පක්ෂව ඡන්දේ ලබා දුන්නා. අවසන් පනතට විරුද්ධව කවුරුත් ඡන්දේ ප්‍රකාශ කරේ නෑ. ඒකාබද්ධ විපක්ෂයේ ඡන්දේ ලබා නොදී සිටීම තමයි සිද්ධ වුණේ. ඒ අනුව මේක වැඩි ඡන්දෙන් සම්මත වුණා. පළාත් පාලන සංශෝධන 50 කෙටුම් පත.
ඔව් ඔබ සඳහන් කරපු ආකාරයට ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට ඇතැම් රාජ්‍ය සේවකයන්ට මේ සඳහා ඉදිරිපත් වීමේ හැකියාව අහුරලා තියෙනවා කියන කාරණාවට අමතරව තවත් මතවාදී ගැටුම් කිහිපයක් දකින්නට ලැබෙන එකක් තමයි මේ තරුණ ඡන්ද ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා කියලා. දැන් මීට කලින් පළාත් පාලන සංශෝධන 50 කෙටුම් පත් ඉදිරිපත් වුණු අවස්ථාවේදී යම් කිසි වූ නිශ්චිත ප්‍රතිශතයක් තිබුණා වයස අවුරුදු 35ට අඩු තරුණ ඡන්ද අපේක්ෂකයන් සඳහා මේ ඉදිරිපත් වීමේ අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් මේ නිශ්චිත ප්‍රතිශතය හැකි නම් කියන තත්වයට අරගෙන ඇවිල්ලා තියෙනවා. අවස්ථාවක් ලැබුණොතින් අවස්ථාව ලබා දෙන්න කැමතියි කියන අර නිශ්චිත ප්‍රතිශතයෙන් බැහැර වෙලා තියෙනවා කියන කාරණාවත් ප්‍රමුඛව කතා බහ වෙනවා. අපි කැමති ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා සහ දේශපාලන පක්ෂ කියපු අදහස් පිළිබඳවත් දැනගන්න.
ඔව් තරුණ නියෝජනය වගේම කාන්තා නියෝජනය පිළිබඳවත් අදහස් දැක්වුවා. දැන් ඒකාබද්ධ විපක්ෂය එතනට ඒක යම් පොයින්ට් එකක් කරගත්තා අපි දැක්කා. ඔවුන් කියන්නේ රාජ්‍ය නිලධාරීන්ව ක්ෂේත්‍ර නිලධාරීන්ව සම්බන්ධ කරගන්න බැරි නම් ඔවුන්ට ඉල්ලන්න බැරි නම් ඔවුන්ගේ බිරින්දෑවරුන් කාන්තාවන්ගේ ලේඛනයට ඇතුළත් කරලා අරගෙන එනවා කියන කාරණය ඔවුන් ඉදිරිපත් කළා. ඒ කාන්තා නියෝජනය ආයෙමත් 35 වෙලා අපවස්තාවක්. ඔව් ඔබ කිව්වා වගේ අපි දැක්කා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍යයකට සඳහන් කරලා තිබුණා මේ තරුණ නියෝජනය ගැන ඔහුගේ අදහසින්ම කියනවනේ ඔහු කියන්නේ 88-89 කැරැල්ලෙන් පස්සේ පත් කරපු තරුණ අසහන කමිටු නිර්දේශයක් එක්ක 40%ක තරුණ අපේක්ෂකයන් අනිවාර්ය වුණා. නමුත් 2012 සංශෝධනයේදී අනිවාර්ය නියමයේ වෙනස් කරලා ඒක තරුණයන් 25%ක් ඉදිරිපත් කරන්න හැකිය කියන වාක්‍යයකින් ඇවිල්ලා තිබුණා. මෙවරත් පළාත් පාලන ආයතන සංශෝධන පනතට 20 වෙනිදා ගෙනාපු අවස්ථාවේදී 30%ක් අනිවාර්ය කරනවා කියලා සඳහන් කළා. නමුත් 25 වෙනිදා ඡන්ද විමසීම වෙනකොට ඒක ඉවත් වෙලා තිබුණා. ඒක දැන් අනිවාර්ය තරුණ නියෝජනයක් නැති තත්වයට ඇවිල්ලා ඒක වුන් කනගාටුවට කරුණක්, නිශ්චිත නියෝජනයක් නැති වෙච්ච එක අනාගතයේ දිහා බලලා කියන කාරණේ පැතිවන කොමිසමේ සභාපතිවරයා සඳහන් කරලා තිබුණා.
ඔව්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා එක්තරා ඇඟියක් පළ කරලා තිබුණා. දැන් මේ පනත සම්මත වුණාට පස්සේ මේ කථානායකවරයා මේට අත්සන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔහු දිනවකවානු ප්‍රකාශ කළා තිබුණා කොයි කාලෙ වගේ මේ පුංචි ඡන්දය පැවැත්වන්නට ඉඩකඩක් තියෙවිද කියලා.
ඡන්දයේ නාමලේඛනයේ 2017 අපි පාවිච්චි කරන්න යනවා නම් අපිට ඡන්ද විසුවේ දැන්වීම නිකුත් කරන්න පුළුවන් ඔක්තෝබර් 2 දැන් පස්සේ 2, 3, 4, 5 වෙන්නත් පුළුවන්. අපිට පෙනී ගිහිපු කරුණක් තමයි නාමජන දැන්වීමේ සිට දින 60ක කාලයක් අනිවාර්යයෙන්ම අවම වශයෙන් ඕනේ. අවම දින 60 ගන්නකොට එදා ඉඳලා අපි උපරිම උත්සාහයක් ගන්නවා මේ අවුරුද්දේ දෙසැම්බර් 9 වෙනිදා හෝ එට පෙර තියන්.
ඔය එතකොට මේ ඔබ අර කලින් සඳහන් කරපු ආකාරයට මේ රාජ්‍ය සේවක නියෝජනය සහ තරුණ නියෝජනය සම්බන්ධව කිසියම් ගැටලුවක් තියෙනවකට අපිට පේනවා මේ සිදු කරලා තියෙන ප්‍රකාශ හරහා. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ රාජ්‍ය සේවකයන්ට මැතිවරණ අපේක්ෂකයන් විදිහට ඉදිරිපත් වීමේ අවකාශ අවරා තිබීම පිළිබඳව දැඩිව අදහස් ප්‍රකාශ කර හිටියා මේ ආකාරයට.
එක පැත්තකින් ශේෂ්ඨ රැකියාවල ඉන්න රාජ්‍ය සේවකයාට මැතිවරණය ඉල්ලන්න තියෙන අවස්ථාව නැති කරනවා. අනිත් පැත්තෙන් අවුරුදු 35ට අඩු තරුණයාට ඇතුල් වෙන්න තිබිච්ච අවස්ථාව අහිමි කරනවා. විශේෂයෙන්ම ඒ ශේෂ්ඨ නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්න තියෙන අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාන් ඉදිරිපත් කරපු යෝජනාවට විරුද්ධ වුණේ ආණ්ඩුවේ ඇතුලේ ඉන්න ශ්‍රී ලංකා කට්ටිය, ආණ්ඩුවේ ඇතුලේ ඉන්න UMP, ඒ වගේම ආණ්ඩුවේ නිල විපක්ෂය වෙච්ච දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ අද හවුල් වුණා මේ රටේ රාජ්‍ය සේවයේ එක කොටසකට මැතිවරණයකට තරඟ වදින තියෙන අයිතිය අහිමි කිරීම සඳහා සම්බන්ධන් මහත්තයා ඡන්දය දීමෙන් වැළකී සිටියදී සම්බන්ධන් මහත්තයාට එතන තිබිච්ච හෘද සාක්ෂිය අනුරදි සානායකලට නැති වුණා.
අනුරදිසානායක මහතාත් නිකන් හිටියේ නැහැ, මේකට පිළිතුරු ලබා දෙලා තිබුණා.
2012 පළාත් පාලන ඡන්ද ක්‍රමයේ විශාල විකෘතිභාවකයක ඡන්ද ක්‍රමය. දිනන පාර්ශ්වයට පරදින පාර්ශ්වය වගේ දෙගුණ එක බලයක් ලැබෙන ඡන්ද ක්‍රමයක් තමයි සකස් කළ තිබුණේ. ඒ ඡන්ද ක්‍රමයත් එක්ක ගැටගෙන සීමා නිර්ණයක් සිදු කරන ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ ගෙවල් වල. සිකුරාදා සම්මත කරලා තියෙන පළාත් පාලන ඡන්ද විමසීම් පනත ඊට සාපේක්ෂව යම් ප්‍රජාතන්ත්‍රවාදී කරුණාතුලත්ව තිබෙනවා. දැන් ආණ්ඩුවට මෙම ඡන්දේ ප්‍රමා කිරීම කිසිදු හේතු සාධකයක් නැහැ. රාජපක්ෂ කන්නා නගන ප්‍රධානම චෝදනාව තමයි රාජ්‍ය සේවකයන්ගේ ඡන්ද බලය මේ නිවත් කරා කියන ඒ සම්පූර්ණ බොරු. යම් ග්‍රාමසේව කොට්ටාසයක් එක ඡන්ද කොට්ටාසය බවට පත් වෙලා තිබෙන වෙලාවක එම ඡන්ද කොට්ටාසෙට ග්‍රාමසේවකම ඡන්ද ඉල්ලුවොත් මොකද වෙන්නේ? එතකොට ඔහුට හැකියාවක් තිබෙනවා සුවිශේෂී බලපෑමක් එම කොට්ටාසය තුළ ඇති කරන්න. අන්න ඒ පදනම මත තමයි එවැනි රාජකාරී වල නිරත වෙන අයට යම් සීමා කිරීමක් කරලා තිබෙනවා. යෝජනාව ඉදිරිපත් වුණේ ස්වාධීන මැතිවරණ කොමිසම් සභාව පාර්ශ්වයෙන්.
ඔව්, දේශපාලන මතවාදී ඝට්ටන වලට අමතරව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පැත්තෙන් තවත් විශේෂිත සිදුවීමක් සිදු වුණා. පසුගිය සතියේදී නව නාවික හමුදාපති තනතුරෙහි ට්‍රැවිස් සින්නයා මහතා දේරුම් දුන්නා. ඒ වගේම නාවික හමුදාපති තනතුරේ සේවය කරපු රොෂාන් විජේගුණවර්ධන මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරෙහි දේරුම් දුන්නා. මේ අලුත් නාවික හමුදාපතිවරයා ට්‍රැවිස් සින්නයා මහතා පිළිබඳව විවිධ මතවාදත් අපිට ඇහෙනවා මනෝජ්. මේක මේ ටිකක් සැලකිල්ලට ගත යුතු කාරණාවක් කියලා මම විශ්වාස කරනවා. මේ සම්බන්ධව ඇතැම් දේශපාලන පක්ෂ මේ වෙනකොට යම් යම් ප්‍රකාශ පවානිකුත් කරලා තියෙනවා, යම් යම් මාධ්‍ය නිවේදන පවානිකුත් කරලා තියෙනවා. ඇත්තට මේ නව නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයා මහතාගේ පත්වීම සම්බන්ධව විවිධ ස්වරූපයෙන් පැන නැගින මේ කතා බහ පිළිබඳවත් ඔබෙන් විමසා දැනගන්නට කැමතියි. ඊළඟට
අපි දැක්කා පහුගිය සතියේ අලුත් තනතුරු වල වැඩ බාරගත්ත අලුත් නාවික හමුදාපතිවරයා විදිහට ට්‍රැවිස් සින්නයා, ඒත් එක්කම රොෂාන් විජේගුණවර්ධන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ වැඩ බාරගත්තා. ඔවුන් මහානායක ස්වාමින් වහන්සේලා හමු වුණා. ඉතින් ඊට පස්සේ අපි දැක්ක ජාතික නිදහස් පෙරමුණ අලුත් නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඔහු යුද්ධෙන් පස්සේ නාවික හමුදාවෙන් නිත්‍යානුකූලව ඉල්ලා සිටින නිලධාරියෙක්. එහෙම ඉල්ලා සිටීමෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ඇමරිකාවේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා විදිහට අවුරුදු 4ක් වැඩ කරලා තිනු. ඌට වැටුප් ගෙවලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ. නමුත් ජනවාරි 8 වෙනිදා බලපෙරළියෙන් පස්සේ ඒ ඉවත් වීම දේශපාලන පරිගැනීමක් සිය අර්ථගන්වල ඌ නාවික හමුදා සේවයට ආයමත් එකතු වුණා හිඟ වැටුප් අරගෙන. ඊට පස්සේ නැගෙනහිර ආඥාපති ධුරයට අත්පත් කරලා තිබුණා. දැන් නාවික හමුදාපති ධුරයට උසස් කරලා තිනවා. ඒ අනුව නාවික හමුදාවේ නීති රීති සම්ප්‍රදායන් නොතක ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට සේවය කළ කෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවට පත් කරලා තිනවා. ඒත් එක්කම එක්සත් ජනපදයේ කියලා කියන්නේ ලංකාවේ මුහුදු ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් ඉන්න. ඒ වගේම ත්‍රිකුණාමලයේ තම නාවික හමුදා කිප්පලක් බවට පත් කරගන්න කුරුමානම් අල්ලන පිරිසක් දැන් ඒ රටට ඌමනාම තැනැත්තා මේ රටේ නාවික හමුදාපති වරයා විදිහට පත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වලා තියෙනවා. ඔහුත් අපි දැක්කා මාධ්‍ය හැම අදහස් දක්වද්දී ට්‍රැවිස් සින්නයියා අලුත් නාවික හමුදාපතිවරයා කිව්වා තමන් ඇමරිකානු ඔත්තුකාරයෙක් නෙමෙයි කියන කාරණේ. මෙවැනි අදහස් ගොනු වීමකුත් මේ හරහා සිද්ධ වෙනවා. මේක මාධ්‍ය නිවේදනයක් විදිහට ජාතික නිදහස් ප්‍රමුණ මාධ්‍යන නිකුත් කරලා තිබුණා. ඒකේ තමයි මේ කාරණා අර්ථකථ වෙලා තිබුණේ.
ඔය වගේම නව නාවික හමුදාපතිවරයාත් හිටපු නාවික හමුදාපතිවරයාත් තනතුරේ වැඩබාර ගත අයින් අනතුරුව මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමට ගියා. ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළා. එම වීඩියෝ පට පසුගිය සතියේදී අපගේ ෆේස්බුක් පිටුවටත් ඒ වගේම වෙබ් අඩවියටත් ඇතුළත් කළා තියෙන්නේ. අපගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න www.facebook.com/sbssinhalese එමත් නැත්නම් sbssinhalese කියලා ඔබට ඉතාමත් ලේසියෙන් ඔබගේ ෆේස්බුක් පිටුව හරහා අපිව හොයාගන්න පුළුවන්. ඒ වගේම වෙබ් අඩවියට යන්න www.sbs.com.au/sinhalese වෙබ් අඩවියෙත් වෙබ් ලිපි සහ වීඩියෝ පට ඇතුළත් කරලා තියෙන්නේ. මේ සම්බන්ධව SBS සිංහල වැඩසටහනේ මහනුවර සිට තොරතුරු වාර්තා කරන අපේ වාර්තාකරු නදීක දයාබණ්ඩාර මේ වීඩියෝ පට අප වෙත ලබා දුන්නා. එහෙමනම් මේ කතා බහත් සමගින් අද වැඩසටහනෙන් සමුගෙන යනවා ශ්‍රී ලංකාවේ සිට සවිස්තරාත්මකව මේ තොරතුරු ගෙනාවාට මාධ්‍යවේදී මනෝජ් ජොලිතියාවල අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් ඔබට සමුදෙනවා. අපි හමු වෙන්නේ ලැබෙන සතියේ සඳදා. අයිබෝවන්.
අයිබෝවන්. බොහොම ස්තුතියි.